ඔබ දන්නවා අපි දිනදා වැඩ කටයුතු සැලසුම් කිරීමේදී අප කාලගුණික තොරතුරු, ආර්ථික තොරතුරු, දේශපාලන තොරතුරු ආදීගෙන තොරතුරු විමසා බලනවා. ඒ වගේම අප අධ්‍යාපනය ලැබීමටත් ඒ අධ්‍යාපනය පිළිබඳව නූතන තොරතුරු ඔබ විමසා බලනවා. මෙම තොරතුරු හුවමාරුව පුද්ගලයන් අතර මෙන්ම ජනමාධ්‍ය මගින් විවිධ විධිමත්ව සිදු කරන තොරතුරු හුවමාරුවක් වෙන්නත් පුළුවන්. ඔබ දන්නවා ඔබ මිතුරෙක් සමග, ඔබ අසල්වැසියෙක් සමග, ඔබේ පවුලේ සමාජිකයෙක් සමග ඒ අදහස් හුවමාරු කර ගැනීමේදී කිසියම් තොරතුරු ප්‍රමාණයක් ඔබ ලබා ගන්නවා. ඒ වගේම ජනමාධ්‍ය වන පුවත්පත, ගුවන්විදුලි රූපවාහිනිය ආදී මාධ්‍යවලින් ඔබ එම මාධ්‍යයෙන් ඉදිරිපත් කරන තොරතුරු විධිමත්ව ඒවා ලබා ගන්නවා. ඒ වගේම නූතනයේදී අප නව මාධ්‍යයක් හැටියට සලසන සමාජ මාධ්‍ය ජාලා, ඒ වගේම අන්තර්ජාල වෙබ් අඩවි ආදීන් ඔබ තොරතුරු ලබා ගන්නවා. එම තොරතුරු අපගේ පැවැත්මට, පුද්ගලයාගේ පැවැත්මට, සමාජයේ පැවැත්මට, සමාජයේ දියුණුවට, පුද්ගලයාගේ දියුණුවට වැදගත් වෙනවා. ඉතින් පුතේ, ඔබත් මේ තොරතුරු වලින් තොරතුරු ලබා නොගෙන ඔබගේ දෛනිකව හුදකලා ජීවිතයක් ගත කරන්නට නූතන ලෝකයේ ඔබට හැකියාවක් නැහැ. එම නිසා සංනිවේදනයේ මූලිකම කාර්යයක් ලෙස තොරතුරු ලබා දීම නැත්නම් තොරතුරු සම්පාදනයේ අපි සලකනවා. එසේම ඔබ අධ්‍යාපනයේ ලැබෙන දරුවෙක් හැටියට ඔබට අධ්‍යාපනයේ ලබා දීම තමයි සංනිවේදනයේ තවත් ප්‍රධාන කාර්යයක් වෙන්නේ. දුවේ පුතේ, පාසලින් අධ්‍යාපනයේ ලැබීමේදී ඔබ පන්ති කාමරය තුල ගුරුවරයා සමග සංනිවේදන ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. ගුරුවරයා එම විෂය කරුණු ඉදිරිපත් කරමින් ඔබෙන් ප්‍රශ්න අහනවා, ඔබ ඒවට පිළිතුරු දෙනවා. ඒ වගේම ඔබට ඇතිවන ගැටලු ගුරුවරයාගෙන් විමසා ඒ තොරතුරු නිරවුල් කරගන්නවා. එසේම ජනමාධ්‍ය මාර්ගයෙන් අධ්‍යාපනයේ ලබා දීම සිදු වෙනවා. උදාහරණයක් වශයෙන් දැන් ඔබ සවන් දෙන කඳුරට ගුවන්විදුලි සේවයේ මගින් ඉදිරිපත් කරන මැදරට ගුරු ගෙදර වැඩසටහන මගින්ද බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනය ලබා දීම. එසේම රූපවාහිනී නාලිකා, පුවත්පත්, සඟරා ආදී මගින් අධ්‍යාපනය ලබා දෙනවා. ඔබ දන්නවා මේ වන විට නව මාධ්‍ය ලෙස හඳුන්වන සුහුරු ජංගම දුරකථනය නැත්නම් ස්මාර්ට් මොබයිල් ෆෝන් වශයෙන් හඳුන්වන එම දුරකථනය මගින් විවිධ ඇප් හරහා ඔබගේ දෛනික පාසල් අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබනවා. එම නිසා එම සංනිවේදනයේ ප්‍රධාන කාර්යයක් ලෙස අධ්‍යාපනය ලබා දීමට සංනිවේදනයේදී ඔබට මහෝපකාරී වෙනවා. මීළඟට තුන්වෙනි කාර්ය ලෙස විනෝදාස්වාදයේ ලබා දීම පිළිබඳව අපි කරුණු විමසා බලමු. දුවේ පුතේ, බොහෝ මිනිසුන් ජනමාධ්‍ය හා මාධ්‍ය හරහා පුද්ගලයන් සම්බන්ධ වන්නේ විනෝදාස්වාදය ලබා ගැනීමට. ඒ අනුව සංවිධානාත්මක විනෝදාස්වාදය ලබා දීම සඳහා පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනිය හා සිනමාව තුළ විවිධ නිර්මාණ ඉදිරිපත් කරනවා. ඒවා සමග ඔබද නිරතුරුව සම්බන්ධ වෙලා ඒ විනෝදාස්වාදය ලබාගෙන ඇති. ඔබගේ අත්දැකීම් අතර ඔබට එම වැඩසටහන් නම් කරන්නට කිව්වොත් නාට්‍ය, සංගීත වැඩසටහන්, හාස්‍ය උත්පාදන වැඩසටහන් මෙන්ම කුඩා ළමුන්ගේ විනෝදාස්වාදය සඳහා ඉදිරිපත් කරන කාටුන් වැඩසටහන් අපට හඳුන්වන්න පුළුවන්. මේ මගින් පුද්ගලයාගේ මානසිකත්වයේ යහපත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය මානසික ප්‍රබෝධයක් පවත්වාගෙන යන මානසික ප්‍රබෝධයේ ඇති කිරීමටත් විනෝදාස්වාදයේ දායක වෙනවා. ඔබට මතක් වෙනවා ඇති අතීතයේ රජවාසල කවටයලිස කටයුතු කළ අන්දරේගෙන. අන්දරේගේ කතා මගින්ද සිදුවන්නේ එය ඔහු අවට සිටින රජතුමා ඇතුළේ රාජ්‍ය සභාවේ සියලු දෙනා හාස්‍යයට ලක් කර විනෝදාස්වාදය ලබා දීමයි. එබැවින් දුවේ පුතේ, වර්තමානයේ පමණක් නොව අතීතයේද පුද්ගලයන් තමන්ගේ විවේකයේ විනෝදාස්වාදයේ පිළිබඳව සැලකිලිමත් වෙලා තියෙනවා. ඒ ආකාරයෙන්ම වර්තමානයේද මාධ්‍ය මගින් විනෝදාස්වාදය ලබා දීමේ කාර්ය සිදු කරනු ලබනවා. මීළඟට දුවේ පුතේ, සංනිවේදනයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස පෙළඹවීම අපට හඳුනා ගන්නට පුළුවන්. ඔබට ඇති අත්දැකීම් අනුව ඔබ දන්නවා කිසියම් සංදේශයක් ඔබට ලැබුණාම ඒ සංදේශයේ අන්තර්ගතය පිළිබඳ එහෙම නැත්නම් ඇතුළත් වෙන්නේ මොනවද කියලා ඔබ සොයලා බලනවා. සමහර සංදේශ මගින් අප සිතන පතන ආකාරයේ හෝ කටයුතු කරන ආකාරයේ වෙනසක් සිදු කරනවා ඔබට අත්දැකීම් ඇති. පුද්ගලයාගේ ආකල්පමය හා චර්යාමය වෙනසක් ඇති කරන ආකාරය තමයි සංනිවේදනයේ පෙළඹවීම ලෙස අපි හඳුන්වන්නේ. මෙලෙස සිදු කරන පුද්ගලයන්ගේ ආකල්ප එනම් සිතන පතන ආකාරයේ චර්යාමය වෙනස්කම් එනම් පුද්ගලයාගේ හැසිරීමේ සිදුවෙන වෙනස මෙම පෙළඹවීම මගින් සිදු කරනවා. උදාහරණයක් ලෙස කොවිඩ් වසංගතයේදී බේරීමට වෛද්‍යවරුන් විසින් මාධ්‍යවාගින් ලබා දෙන සන්දේශ අපට සලකන්න පුළුවන්. එහිදී ලබා දෙන උපදෙස් ජනතාව අනුගමනය කරමින් මුහුණු ආවරණ පැලඳීම අත්සේදීම වැනි චර්යාවන්ට පෙළඹිලා තියෙනවා. ඒ වගේම වෙළඳ දැන්වීම මගින් පුජ්‍යලයන් පොළඹවා ගැනීමේ කටයුතු අපට හොඳින් හඳුනා ගන්නට පුළුවන් වෙනවා. මෙහිදී ව්‍යාපාරිකයන් විසින් විවිධ භාණ්ඩ හා සේවා පිළිබඳව වෙළඳ දැන්වීම මාධ්‍ය තුලින් ඉදිරිපත් කරනවා. එෙහිදී එය ග්‍රහණය කරගන්නා ග්‍රාහකයන් විසින් එම සංදේශය ඉදිරිපත් කරපු වෙළඳ භාණ්ඩය මිලදී ගැනීමට හෝ එම සේවාව ලබා ගැනීම සඳහා ඔවුන් පෙළඹෙනවා. ඉතින් දුවේ පුතේ, මේ ආකාරයට සන්නිවේදන ක්‍රියාවලියේදී ප්‍රධාන කාර්යයන් හතරක් මා දැන් විස්තර කරා. මීට අමතරව අපගේ පෙළ පොතේ තියෙනවා තවත් කාර්යයන් හතරක් නම් කරලා. මෙහිදී අප පිළිතුරු පත්‍ර ඇගයීම් සහ පිළිතුරු පත්‍ර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේදී පිළිතුරු පත්‍ර සකස් කිරීම වැනි කාර්යයන්වලදී මේ ප්‍රශ්න පත්‍රය සකස් කරන ප්‍රධාන මහාචාර්යවරයා සමග සාකච්ඡා කර අවස්ථාවලදී එතුමන් ප්‍රකාශ කර සිටියේ සංනිවේදනයේ ප්‍රධාන කාර්යයන් ලෙස අප ඉගෙන ගත යුතු යන්නේ තොරතුරු සැපයීම, අධ්‍යාපනය ලබා දීම, විනෝදාස්වාදී ලබා දීම හා පෙළඹවීම යන පමණක් කියලා. එෙහිදී තවත් කරුණු බොහෝමයක් තිබ්බට අප අපස සාමාන්‍ය පෙළ සීමාවේදී එම කාරණා හතර දැනගත්තාම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම අප උසස් පෙළදීත් අප සංනිවේදනයේ කාර්යයන් හැටියට මෙම ප්‍රධාන කාර්යයන් හතර පමණයි උගන්වනු ලබන්නේ. එම නිසා ඔබ කිසියම් ප්‍රශ්නයකට පිළිතුරු සපයනවා නම් මේ ප්‍රධාන කාර්යයන් හතරට විස්තරාත්මක තොරතුරු ගනු කිරීමට උනන්දු වෙනවා ඇතයි මා විශ්වාස කරනවා. එසේම දැන් දුවේ පුතේ අපගේ මීළඟ නිපුණතා මට්ටම හැටියට අපගේ සංවේදන විෂයේදී සංජානනයේ යන විෂය කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. සංජානනයේ යනුවෙන් හඳුන්වන්නේ කෙනෙකුගේ පංචේන්ද්‍රිය මගින් ලැබෙන සංදේශ ග්‍රහණය කර ගැනීමට කරගෙන එය තේරුම් ගැනීමයි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අප දන්නවා එක එක පුද්ගලයාගේ අත්දැකීම් දැනුම ඒ ආකල්ප වෙනස් වෙනවා. ඒ අනුව කිසියම් සංදේශයක් ඔහු විසින් තේරුම් ගැනීමේ කාර්යය වෙනස් වෙනවා. ඒ කියන්නේ තේරුම් ගන්න අදහස් ප්‍රමාණය වෙනස් වෙනවා. එම නිසා කිසියම් සංදේශයක් අප සකස් කරන්නේ නම් එම සංදේශය අනිත් සියලු වැඩි පිරිසකට පොදු අර්ථයක් ලැබෙන ආකාරයට ගොඩනැගීමට අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම සංනිවේදන ක්‍රියාවලියේදී අපට තවත් වැදගත් විෂය කොටසක් හම්බ වෙනවා. ඒ තමයි දොරටුපාල සංකල්පය. දුවේ පුතේ, ඔබ දන්නවා කිසියම් ස්ථානයක දොරටුවක් පාලනය කිරීම යනුවෙන් හඳුන්වන්නේ දොරටුව පාලනය කරන පුද්ගලයා විසින් ඒ දොරටුවෙන් යන හා එයින් පිටතර එන අය සීමා කිරීම. දැන් මෙහිදී දොරටුපාලකගේ කාර්ය වන්නේ ඔහු විසින් තෝරා ගන්නා ලද පිරිසක් පමණක් ඒ දොරටුවෙන් යාමට අවසර ලබා දීම. ඉතින් මේම සංවේදන ක්‍රියාවලියේදී අපි දොරටුපාල සංකල්පය ලෙස හඳුන්වන්නේ කිසියම් සිද්ධියක් පිළිබඳව තොරතුරු. ඒ ලබා ගන්නා වාර්තාකරු ඒ තොරතුරු සියල්ලම ලබා නොගෙන ඔහු ඉදිරි සංවේදන කටයුතු සඳහා ඉදිරිපත් කරන්නේ කොටසක් ඔහු මග හැරලා. එතකොට මේ කොටසක් ඉදිරියට එතනින් වාර්තාකරුවෙන් ඉදිරියට යනවා, කොටසක් ඉවත් වෙලා යනවා. ඒ වගේම මෙම සිද්ධිය වාර්තා කිරීමෙන් පසු එය ලබා ගන්නා සංස්කාරකවරු විසින් එම තොරතුරු සියල්ලම ඔවුන් වාර්තාකරුවෙන් ලබාගෙන එහි අඩංගු වෙන හැම තොරතුරක්ම අපට ඉදිරිපත් ජනතාවට ඉදිරිපත් කරන සංදේශයට ඇතුළත් නොකර එයින් කොටසක් ඔවුන් ඉවත් කරලා ඉතාමත් කෙටි කොටසක් පමණයි අප වෙත ලැබී දෙන්නේ. එතකොට එම තොරතුරු ලැබීමේදී මා මෙහිදී ප්‍රකාශ කර සිටින්නේ දැන් එක එක පුජ්‍යලයාගෙන් එනකොට ඒ පුජ්‍යලයන් අතරින් එම සිද්ධියට අදාළ තොරතුරු ප්‍රමාණයක් ගිලිහිලා යනවා. තොරතුරු ප්‍රමාණයක් පමණක් ජනතාවට ඉදිරිපත් කරනවා. දොරටුපාල සංකල්පය තුලින් සිද්ධවන්නේ මෙයයි. ඉතින් දුවේ පුතේ, සංනිවේදනයේ හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය තවදුරටත් සංනිවේදන ක්‍රම වර්ගීකරණයක් අපගේ පෙළ පොතේ විස්තර කරමින් තියෙනවා. ඒ කොටස විස්තර කිරීම සඳහා මම ආරාධනා කරනවා ලංකා කුමාරි ගුරුමහත්මිය.
ස්තුතියි සර්. ආදරණීය දුවේ පුතේ, අපේ 10 ශ්‍රේණියේ පළමු වන පාඩමේ සංනිවේදනය හැඳින්වීම තුළ සංනිවේදන ආකෘති, හැරල්ඩි ලැසෙල් ආකෘතිය, ෂනොන් වීවා ආකෘතිය ඒව ගැන ඉගෙන ගත්තා. සංනිවේදනයේ මූලිකාංග කතා කරා. මේවත් එක්ක අපි ඕගලන්ට ඒ පාඩම් වලට අදාළව සකස් වෙලා තිබුණු ප්‍රශ්න සාකච්ඡා කරා. මං හිතෙනවා අපේ ආදරණීය දරුවන් ඒවා සටහන් කරගෙන ඒවට පිළිතුරු සකස් කරලා ඕගලන්ගේ විෂය භාර ගුරුතුමාට හෝ ගුරුතුමියට දීලා ඒවා සකස් කරගෙන ඇති කියලා. අද පළවෙනි පාඩමේ අවසාන කොටස තියෙන්නේ පුතේ අපේ සංනිවේදන වර්ගීකරණය. මම ඒ කොටස ගැන ඕගලන්ගේ අවධානය යොමු කරන්න තමයි සූදානම් වෙන්නේ. මේ සංනිවේදන වර්ගීකරණයටම තමා කියන්නේ සංනිවේදන ප්‍රභේදීකරණය කියලා. එතකොට කොහොමද පුතේ මේ සංනිවේදන වර්ග කරන්නේ? සංනිවේදන කාර්යයට සහභාගී වන පුද්ගල සංඛ්‍යාව පදනම් කරගෙන තමා මේ වර්ගීකරණය කරන්නේ. කාර්යයට සහභාගී වන පුද්ගල සංඛ්‍යාව පදනම් කරගෙන. ඒ අනුව ඕගලන්ට නිර්දේශිත සන්නිවේදන වර්ග හතරක් තියෙනවා. අන්තර්වර්තී සන්නිවේදනය, අන්තර්පුද්ගල සන්නිවේදනය, සමූහ සන්නිවේදනය, ජන සන්නිවේදනය. මේක වඩාත් ලේසි දරුවනේ, දැන් අපි කලින් කිව්වනේ සහභාගී වෙන පුද්ගල සංඛ්‍යාව මතයි වර්ග කරන්න කියලා. වඩාත් ලේසි ඔයගොල්ලෝ මේ ඔළු ගෙඩි වලින් මේක මතක තියාගෙන ඉන්න නම්, කොයි වගේද කියනනම් අන්තර්වර්ති නම් එක ඔළුවක් ඇඳ ගන්න පුළුවන්, නැත්නම් එක පුද්ගලයෙක් ඇඳ ගන්න පුළුවන්. අන්තර් පුද්ගල කීවොත් දෙන්නෙක්ෝ කීප දෙනෙක්, සමූහයක් කිව්වොත් පිරිසක්, ජන සම්නිවේදනයකොත් විශාල රූප ටිකක්. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට මේක සරලව මතක තියාගන්න පුළුවන්. කොහොමද පුතේ වර්ගීකරණය වෙන්නේ? අන්තර්වර්ති සම්නිවේදනය, අන්තර් පුද්ගල සම්නිවේදනය, සමූහ සම්නිවේදනය, ජන සම්නිවේදනය. එතකොට මෙතනදී අන්තර්වර්තී පුද්ගල සම්නිවේදනය කියන්නේ එක පුද්ගලයෙක් සහභාගී වෙනවකනේ. ඒ කියන්නේ පුද්ගලයෙක් තමන් සමගම සම්නිවේදනයේ යෙදීම තමයි අන්තර්වර්තී පුද්ගල සම්නිවේදනය කියලා කියන්නේ. එතකොට අන්තර් පුද්ගල සම්නිවේදනය කියන්නේ පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර සිදුවන සම්නිවේදනය. සමූහ සම්නිවේදනය කියන්නේ කිසියම් පිරිසක් සමග පොදු අරමුණක් ඇතුව කෙරෙන සම්නිවේදනය. මේ සමූහ සම්නිවේදනය අපි කණ්ඩායම් සම්නිවේදනය කියලත් හඳුන්වනවා. ඊළඟට අන්තිම වර්ගය නැත්නම් වර්ගීකරණයේ අන්තිම එක ජන සම්නිවේදනය. ජන සම්නිවේදනය අපි හඳුනගන්නේ පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය පාදක කරගෙන නොදන්නා අතිවිශාල පිරිසක් සමග කෙරෙන සම්නිවේදන කාර්යය. එතකොට ඕගලන්ට පැහැදිලි මේ සම්නිවේදන වර්ග හතර ගැන. හැබැයි දරුවනේ, මේ උසස් පෙළ පන්තිවලදී නම් මේ සම්නිවේදන මාධ්‍ය අධ්‍යයනයේ විශේෂයේදී සම්නිවේදන වර්ගීකරණය මීට වඩාත් ගැඹුරින් තමයි සාකච්ඡා කරන්නේ. ඒත් මේ මගේ දරුවන්ට මේ තියෙන සම්නිවේදන වර්ග හතර බොහොම සරලව තමයි ওই ආකාරයට අපි හඳුනගන්නේ. එතකොට මේ සියලුම සම්නිවේදන වර්ගයන්, එහෙම නැත්නම් මේ සම්නිවේදන ක්‍රියාවලියේ ආරම්භය තමයි අන්තර්වර්තී පුද්ගල සම්නිවේදනය. මේ අන්තර්වර්තී පුද්ගල සම්නිවේදනයේ පදනම් කරගෙන තමයි එතනින් එහාට සිද්ධ වෙන ඉතිරි සම්නිවේදනයන් ටික සිදු වෙන්නේ. අන්තර්වර්තී පුද්ගල සම්නිවේදනය පුද්ගලයා තුලම සිදුවන සම්නිවේදනය. එතකොට පුද්ගලයාගේ මනෝභාවයන් හා සම්බන්ධ අන්තර් ක්‍රියා ඇසුරෙන් සම්නිවේදනය සිදු වෙන්නේ. පුද්ගලයාගේ පංචේන්ද්‍රය, ඇස, කන, නාසය, දිව, ශරීරය යන මෙන්න මේ පංචේන්ද්‍රයන් ඇසුරින් ග්‍රහණය කරගන්නා සංඥා ආශ්‍රයෙන් උත්තේජනය වී ප්‍රතිචාර දැක්වීම මෙහිදී සිදු වෙනවා. සිතුවිලි හසුරුවා ගැනීම අන්තර්වර්ති පුද්ගල සම්නිවේදනයේ නිපුණතාවයක්. සිතුවිලි හසුරුවා ගැනීම සියලු සම්නිවේදන ක්‍රියාවන්හි ආරම්භය අන්තර්වර්ති සම්නිවේදනය කියලා අපි හඳුනගත්ත නිසාම මේ තුල අපිට හඳුනා ගන්න පුළුවන් විශේෂතා කිහිපයක් තියෙනවා. ඒ තමයි හැඟීම් හා සිතුවිලි මත සම්නිවේදනය සිදුවීම, තම දැක්මට අනුව සංකල්ප ක්‍රියාත්මක වීම, ආත්ම භාෂණයට ප්‍රමුඛත්වය ලැබීම, තමා තුළ පවතින මතකය අනුව සම්නිවේදනය සිදුවීම, තමාගේ අර්ථකථනයට අනුව සම්නිවේදනයේ යෙදීම, පුද්ගල තීරණ ගැනීමේ කාර්ය සිදු කිරීම. දැන් පැහැදිලි දරුවනේ, මෙතනදී අන්තර්වර්තී පුද්ගල සම්නිවේදනය කියන්නේ තමා සමගම සිදු කරන සම්නිවේදනය. මෙතනදී සහභාගී වෙන්නේ එක පුද්ගලයයි. දෙවැනි වර්ගය නැත්නම් අපි දෙවැනියට කතා කරපු වර්ගීකරණයේ තියෙන සම්නිවේදනය තමයි අන්තර් පුද්ගල සම්නිවේදනය. අන්තර් පුද්ගල සම්නිවේදනය කියන්නේ පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙක් අතර සිදුවන සම්නිවේදනය. මෙතනදී සම්නිවේදකයා විටක ග්‍රාහකයාද, ග්‍රාහකයා විටක සම්නිවේදකයා බවටත් පත් වෙනවා. මේ ක්‍රියාවලිය තුල ප්‍රතිචාර ප්‍රතිපෝෂණ කාර්ය ඉතා හොඳින් සිද්ධ වෙනවා. එතකොට අන්තර් පුද්ගල සම්නිවේදනයේ විශේෂතා විදිහට සන්නිවේදකයා ග්‍රාහකයා අවබෝධ කර ගැනීමෙන් සන්නිවේදනයේ යෙදීම එකිනෙක අතර ක්‍රියාකාරී සම්බන්ධතාවයක් ඇති කර ගැනීම නොතේරුණු දේ නැවත නැවත සන්නිවේදනය කිරීමට හැකිවීම වාචිකව මෙන්ම නිර්වාචික නැත්නම් අපි කියනවා අවාචික සන්නිවේදන ක්‍රම ඔත්සේ සන්නිවේදනය සිදු කර හැකිවීම සජීවීව ප්‍රතිචාර ලබා ගැනීමට හැකිවීම මේ කාරණා ටික පන්ති කාමරය තුල සාකච්ඡා කරන්න ඇති දරුවනේ මේ විශේෂ ලක්ෂණ නිර්වාචික ක්‍රම බහුල වශයෙන්ම භාවිත කරන සංනිවේදන ක්‍රමයක් තමයි අන්තර් පුද්ගල සංනිවේදනය. එතකොට අන්තර් පුද්ගල සංනිවේදනය සඳහා භාවිත කරන තාක්ෂණික මෙවලම් තියෙනවා. අපි බලමු ඒවා මොනවද කියලා. මේ අපි එක අවස්ථාවක් ගත්තොත් අන්තර් පුද්ගල සංනිවේදනයේ යෙදෙන ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් සමග කතා කිරීම, රෝගියෙක් වෛද්‍යවරයෙක් සමග කතා කිරීම, මේ වගේ අවස්ථාවන් අපිට ගන්න පුළුවන් අන්තර් පුද්ගල සංනිවේදනයට උදාහරණයන් ලෙස. මෙවලම් විදිහට තැපැල් ලිපි, මේ වගේ දෙන්නෙක්ට අදහස් වමාරු කරගන්න පුළුවන් ඒවනේ, පැක්ස් පණිවිඩ, දුරකථන, විද්‍යුත් තැපෑල, අන්තර් දුරකථනය, අන්තර්ජාල දුරකථනය, සමාජ ජාල වැනි නව මාධ්‍ය මේ සඳහා භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරා දරුවනේ තුන්වෙනිවට සමූහ සංනිවේදනය කියලා වර්ගීකරණය තුල එන සංනිවේදනය. සමූහ සංනිවේදනය කියන්නේ පුද්ගලයන් සමූහයක් නැත්නම් පිරිසක් අතර සිදුවන සංනිවේදනය. මෙහි විශේෂ ලක්ෂණ තියෙනවා අපිට හඳුනගන්න පුළුවන්. සංනිවේදකයා හා ග්‍රාහකයා දුරස්ථභාවයක් ගන්නවා, කතකයා ප්‍රමුඛ වෙනවා, සියල්ලන්ට පොදු ලෙස මාධ්‍ය භාවිතය සිදු කරනවා, ආකර්ෂණීය සංනිවේදනයක් සිදු වෙනවා, කතකයාගේ ඇස් සම්බන්ධතාවය, අවාචික සංනිවේදන විදි, ශාරීරික ස්වභාවයන්, මෙන්න මේ ආදී දේවල්, ශරීරයේ පිහිටන ආකාරය, මෙන්න මේ වගේ දේවල් මෙතනදි වැදගත් වෙනවා. එතකොට සමූහ සංනිවේදනය සඳහාත් ශබ්ද විකාශන යන්ත්‍ර, මයික්‍රොෆෝන වැනි මෙවලම් භාවිත කරනවා. මේ සමූහ සංනිවේදනය තුළ පුද්ගලයෙක් තුළ ඇතිවන සබකෝලය කියන මාතෘකාවක් අපි කතා කරනවා. සබකෝලය සභාවට ඇති ලැජ්ජාව. යමෙකුට සභාවක් ඉදිරියේදී කතා කිරීමට ඇතිවන ලැජ්ජාව සබකෝලය කියලා හඳුන ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබටත් එවැනි අවස්ථා දකින්න ලැබෙන්නේ නැති දරුවනේ, උදෑසන රැස්වීමකදී දරුවෙක් ඇඹරි ඇඹරි වගේ කතා කරන, සමහර උඩ බලාගෙන කතා කරන, පිරිස දිහා බලන්නේ නැහැ, එක්ක බිම බලාගෙන කතා කරන, මේ තමා සබකෝලය තියෙන අවස්ථාවක්. එතකොට දරුවනේ මේ සමූහ සංනිවේදනයේ තුල අපිට ප්‍රදීපාගාර උපක්‍රමය කියන සංකල්පයක් හඳුනා ගන්න පුළුවන්. පුද්ගලයෙකු සමූහ සංනිවේදනයේ යෙදෙන අවස්ථාවලදී ඔහුගේ දෙනෙත් ප්‍රදීපාගාර ආලෝකයෙන් තමා ඉදිරියේ සිටින පිරිස දෙස යොමු කිරීම. එතකොට මේ විදිහට අපිට සංනිවේදන ප්‍රභේදීකරණය තුළ සංනිවේදන වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන්. අනිත් එක ජන සංනිවේදනය. එතකොට පොදු පණිවිඩයක් විශාල ජනස්කන්ධයක් විත සංනිවේදනය කිරීම. දරුවනේ මේ සංනිවේදන වර්ග හතර ඔබ පන්ති කාමරය තුල මනවින් අධ්‍යයනය කරන්න ඇති, ඉගෙන ගන්න ඇති, ඒ ආශ්‍රයෙන් ගොඩ නැගිලා ඇති පහුගිය ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ඔබට හමු වෙලා ඇති. අපි බලමු මේ වගේ ප්‍රශ්න ටික. 2021 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා සංනිවේදනයේ ද්විමාර්ගික ක්‍රියාවලියක් මේන් අදහස් වන්නේ කුමක්ද කියලා. එතකොට ඒකේ උත්තරේ වෙන්නේ සංනිවේදකයා ග්‍රාහකයා විය හැකි බව. ඒ කියන්නේ සංනිවේදකයා පණිවිඩය කියන අවස්ථාව කියන විට සංනිවේදකයා වෙනවා, ග්‍රාහකයා පණිවිඩය ග්‍රහණය කරගන්නවා, නැවත ග්‍රාහකයාට පිළිතුරු ලබා දීමේදී ග්‍රාහකයා සංනිවේදකයා වෙනවා, සංනිවේදකයා ග්‍රාහකයා බවට පත් වෙනවා. අර්ථකථනය කරමින් සංනිවේදනයේ යෙදීම අයත් වන්නේ අර්ථකථනය කරමින් කියන්නේ යමක් තේරුම් ගැනීම, ඒ කියන්නේ අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය. ඒ වගේම 2020 දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ පස්වෙනි කොටස ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද පැනයකට පිළිතුරු ලබා දී තියාග දිනා ගැනීමට ප්‍රේක්ෂකයෙකු සිතුවේය. මෙම සිතුවිල්ලයත් සංනිවේදන වර්ගයකමද? මෙතන සිතනවා තමා සමග සංනිවේදනය. හිතන්නේ තමන් තනියමනේ. එහෙමනම් පුතේ මෙතන පිළිතුර වෙන්නේ අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය. 19 දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ තියෙන්නේ ගුවනින් ගමනක් යන ලැබුණොත් මෑන් නීලා ලියු රචනාව ඉදිරියේ ළමා පුවත්පතේ පළව ඇති බව විදුහල්පතිතුමා උදෑසන රැස්වීමේදී සතුටින් ප්‍රකාශ කළේය. ඉහත ප්‍රශ්නය අහන්නේ ඉහත තේමාවට අනුව රචනාව ලිවීමට නීලාට උදව් වී ඇත්තේ කුමන සම්නිවේදන වර්ගයේද? එයා කියන්නේ ගුවනින් ගමනක් යන්න ලැබුණොත් කියලා. මේක හිතන එකක්. එතකොට අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය. මේ විදිහට ප්‍රශ්න කීපයම පහුගිය ප්‍රශ්න පත්‍රවල යොමු කරලා තියෙනවා දරුවනේ. ඒවා හොඳින් අධ්‍යයනය කරලා පිළිතුරු ඒවට ලියලා ඕගලන්ගේ විෂය භාර ගුරුතුමාට ගුරුතුමියට යොමු කරලා ඒවා නිවැරදි කරගන්න.